ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
හැමනම් තවත් සතිය කෑරමුමක් මේ දෙසැම්බර් මාසේ අවසාන සඳුද තමයි අපි හමුවෙන්නේ. ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු තොරතුරුත් රැගෙන අපේ සතියේ ශ්‍රී ලංකේය පුවත් විමසුමත් සමගින් මේ සඳහා අපත් සමග සුපුරුදු ලෙසින් සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. අයිබෝන් සුබෝදෑසනක් මනෝජ්.
අයිබෝන් සුබෝදෑසනක් නිපුණ.
හොඳයි මනෝජ්, ලංකාවේ පළාත් පාලන මැතිවරණය තවත් මාස කිහිපයකින් පැවැත්වෙනවා. ඉතින් මේ සඳහා දේශපාලන පක්ෂ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලහි ලහියේ සූදානම් වෙමින් සිටින බවක් තමයි අපිට වාර්තා වෙන්නේ. මේ සූදානම ගැන එහෙමනම් මුලින්ම කතා කරමු මනෝජ්.
ඔව්, දැන් පළාත් පාලන මැතිවරණය පිළිබඳව බොහෝ දේශපාලන පක්ෂ බලාපොරොත්තු වෙන්න ඉඳලා ඒත් එක්කම මැතිවරණ කොමිසම පළාත් පාලන මැතිවරණය පවත්වන්න සූදානම් වෙද්දී ඒ සඳහා දේශපාලන පක්ෂ කොයි ආකාරයෙන් ඉදිරිපත් වෙන්නේ කියන සංවාදය ආයෙමත් මතුවලා තියෙනවා. ඒකට හේතුවක් තමයි දැන් පොහොට්ටුව බහුතර බලයක් සමග පහුගිය මැතිවරණයේ ජයග්‍රහණය කළාට පොහොට්ටුවෙන් ඉවත් වුණු මන්ත්‍රී කණ්ඩායම් වෙනම දේශපාලන කණ්ඩායම් විදිහට පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඉතින් ඔවුන් සහ තවත් දේශපාලන පක්ෂ පුළුල් සම්දානයක් ගොඩනගන්න පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සාකච්ඡා පවත්වනවා කියලා වාර්තා වෙනව තොරතුරු. එතන නියෝජනය කරනවා විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා නායකත්වය ලබා දෙන උත්තර ලංකා සභාගය, ඩල සලාපෙරුව මන්ත්‍රීවරයා නායකත්වය ලබා දෙන නිදහස් ජනතා සභාව, ඒත් එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒත් එක්කම පාටලී චාම්පික රණවක මන්ත්‍රීවරයා නායකත්වය ලබා දෙන 43 වෙනි සේනාංකය, සමහර විට අනුර ප්‍රියදර්ශන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නායකත්වය ලබා දෙන කණ්ඩායම, මේ ආදී වශයෙන් කණ්ඩායම් දැන් මේ වන විට සාකච්ඡා පවත්වමින් පුළුල් සන්ධානයක් ගොඩනගන්න සූදානම් වෙන බවක් වාර්තා වෙන. එමුණුත් පළාත් පාලන මැතිවරණය නියෝජනය කරන්න ඔවුන් සන්ධානගත වෙන්න යෝජිත, එහෙම නැත්නම් සන්ධානගත වෙන්න නියමිත බවක් තමයි ඒ අතරේ වාර්තා වෙන්නේ නිපුණ.
හොඳයි, කොහොම නමුත් දැන් ආණ්ඩුව අඛණ්ඩවම මේ පළාත් පාලන මැතිවරණය කල් දානවා කියලා ජනතා විමුක්ති පෙරමුණ චෝදනා එල්ල කරනවා. මේ සම්බන්ධයෙන් මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ මනෝජ්?
ඔව්, දැන් සීමා නිර්ණ කොමිසම පත්කිරීමත් එක්ක ඡන්දේ කල් දාන්න තමයි මේ උත්සාහ කරන්නේ කියන අදහසක් ඔවුන් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල තිබුණා. ජනතා විමුක්ති පෙරමුණත් පෞගිය දවසක සඳහන් කරලා තිබුණා මේ ආණ්ඩුවට පවතින ජනවරමක් නැහැ, විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට. එතකොට මේ බලෙන් අල්ලගෙන ආණ්ඩුව කරනවා වගේ අදහසක් තමයි ඔවුන් කියලා තිබුණේ. කොමුණත් අවුරුද්දකට වඩා කාලයක් පළාත් පාලන ඡන්දය කල් දාලා නැවත කල් දාන්න විවිධ නීති අනපනත් අරගෙන ඇවිල්ලා උත්සාහ කරනවා. ඒ උත්සාහය අසාර්ථක වෙලා තියෙනවා. නීතියට අනුව පළාත් පාලන ඡන්දය ආණ්ඩුව පවත්වන්න ඕනේ. මැතිවරණ කොමිෂන් සභාවත් ආණ්ඩුවේ විවිධ කුමන්ත්‍රණ වලට අනුව මැතිවරණය කල් දාන්න යම් ආකාරයකින් සූදානම් වෙනවා කියන චෝදනාවක් ඔවුන් සිද්ධ කරා. කොමුණත් අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරලා මැතිවරණය පවත්වන්න ඕනේ. දැන් මැතිවරණයේ වියදම පිළිබඳවත් සාකච්ඡා වෙනවානේ. එතකොට මේ අයවැය ලේඛනයට අනුව මැතිවරණයක් පවත්වන්න බිලියන් 10ක් වැය වෙනවා කියලා කියනවා. මේ මුදල යම් ආකාරයකින් වෙන් කරොත් ඡන්දේ පවත්වන්න පුළුවන් කියන අදහස ඔවුන් කියලා තිබුණා. ඉතින් කොහොම හරි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මැතිවරණයේ පැවැත්විය යුතුයි, ඒ සඳහා අවශ්‍ය වටපිටාව සකස් කළ යුතුයි, ආණ්ඩුව ඡන්දේ කල් දාන්න උත්සාහ කරත් විවිධ කොමිෂන් සභාදී දේවල් තියලා එය සුදුසු නෑ, මැතිවරණේ පවත්වන්න අවශ්‍යයි කියන මතය තමයි ජනතා විමුක්ති පෙරමුණ නැවතත් මතු කරලා තිබුණේ.
ඔමනුජ, දැන් සර්වපාක්ෂික සමුළුවේ කටයුතු ගැන කතා බහක් දමිල පක්ෂයත් එක්ක පහුගියදා ජනාධිපතිවරයා සිදු කළා. ඉතින් මේ සාකච්ඡාවලදී මොකක්ද සිද්ධ වුණේ කියලත් දැනගන්න කැමතියි.
ඔව්, දැන් ජාතික සංහිඳියාවත් එක්ක ජනවාර්ග ගැටලුවට විසඳුම් දෙන්න පොදු එකඟතාවක් ඇති කරගන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ මාසේ මැද භාගයේදී සර්වපාක්ෂික සමුළුවක් ඇඳවලා තිබුණා. දැන් මේ සර්වපාක්ෂික සමුළුවේ වැඩ කටයුතු ඉස්සරහට ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්න ජනාධිපතිතුමා සහ දෙමළ පක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වලා තිබුණා. උතුරේ ඉඩම් ඒත් එක්කම LTT සිරකරුවන් නිදහස් කර ගැනීම, ඒ සඳහා කඩිනම් පියවර ගන්න ජනාධිපතිවරයා එකඟ වුණා කියලා එම්.ඒ. සුමන්තිරන් දෙමළ ජාතික සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කරලා තිබුණා. විශේෂයෙන්ම අගමැතිතුමා, අධිකරණ ඇමතිතුමා, විදේශ කටයුතු ඇමතිවරයා, නීතිපතිවරයා මේ අයත් එක්ක සාකච්ඡාව පවත්වලා තිබුණා. විශේෂයෙන්ම දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තිබුණා. මේ සිරකරුවන් අතරින් 5 දිනක් අඳුරගෙන දැනටමත් ඔවුන්ව නිදහස් කරගන්න අවශ්‍ය වටපිටාව සකස් කරගත්තා. අනෙක් අය ගැන නීතිපතිවරයා උපදෙස් දෙනවා කියලා තියෙනවා. මේ නිදහස් කර ගැනීම කරන්න පුළුවන් කියලා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව කියලා තිබුණා. ඉඩම් නිදහස් කර ගැනීම පිළිබඳව හමුදාවන් එක්ක සාකච්ඡා කරනවා. ඒත් එක්කම ජනවාරි මාසේ 3 වෙනිදා ජාතික ආරක්ෂක කවුන්සිලයේ ඒ සම්බන්ධයෙන් නිර්දේශ දෙනවා. ඊට පස්සේ අනෙක් ඉඩම් ගැනත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ජනවාරි මාසේ 5 වෙනිදා ආයි හම්බ වෙලා ඉදිරි වැඩ කටයුතු පිළිබඳව සාකච්ඡා කරනවා කියලා සුමන්තිරන් මන්ත්‍රීවරයා කියලා තිබුණා. ඔබට මතකයි පහුගිය දවසක මේ ජාතික ප්‍රශ්නෙට සිරසාර විසඳුමක් ලබා දීම අවශ්‍යයි කියන අදහසින් ජනාධිපතිවරයා සර්වපාක්ෂික සමුලුවක් පැවැත්වුවා. ඊට පසුව තමයි නැවතත් එහි ප්‍රගතිය පිළිබඳව එම නැත්නම් යළි එහි කටයුතු සාකච්ඡා කිරීම පිළිබඳව තමයි මේ සාකච්ඡාවේදී අවධානය යොමු වෙලා තිබුණේ.
පහුගිය දා ශ්‍රී ලංකාවේ සිදුණු අරගලයත් එක්ක මැති අමතිවරුන්ගේ නිවාසවලට අලාභහණි සිදු කිරීම සම්බන්ධයෙන් සොයා බලන විශේෂ ජනාධිපති විමර්ශන කමිටුවක් පත් කළා. ඉතින් මේ කමිටුවේ වාර්තාව දැන් කථානායකවරයාට බහර දීම සිදු කරලා තියෙනවා. ඉතින් මේ හේතුවෙන් මේ වාර්තාව සභාගත කරන්න කියලා මැති අමතිවරු ඉල්ලනවා කියලාත් අපිට වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් මොන වගේ තත්වයක්ද තියෙන්නේ මනෝජ්?
ඔවුනේපුන දැන් පහුගිය මැයි මාසේ 9 වෙනිදා සිද්ධ වෙච්ච සිද්ධිය අරගලයට පහර දීලා, ඊට පස්සේ ඒ පහර දුන්න අය කියන සැක කරන අයට පහර දීලා, ඊට පස්සේ රට පුරා තියෙන විවිධ මැති ඇමතිවරුන්ගේ නිවාසවලට හානි කළා, දේශපාලන ක්‍රියාකාරීන්ගේ නිවාසවලට හානි වුණා, එක් මන්ත්‍රීවරයෙක් ජීවිතක්ෂයට පත් වුණා. ඉතින් මේ ගැන සාකච්ඡා කරලා බලන්න, එම නැත්නම් මේ පිළිබඳව සොයා බලන්න ජනාධිපති විමර්ශන කමිටුවක් පත් කරා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපති ධුරයේ ඉන්න කාලේ. ඉතින් මේ වාර්තාව දැන් හම්බ වෙලා තියෙනවා, කථානායකවරයාට බාර දීලා තියෙනවා. ඒ හින්දා මේ වාර්තාව සභාගත කරන්න කියලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වුණු මන්ත්‍රීවරු ඇතුළු 100කට වැඩි ප්‍රමාණයක් 110ක් විතර ප්‍රමාණයක් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලලා තියෙනවා කියලා වාර්තා වෙනවා. මේ කමිටුව නියෝජනය කළා, මේ කමිටුවේ ප්‍රධානියා විදියට කටයුතු කරා හිටපු නාවික අමුදාපති ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ. ඔහුගේ සභාපතිත්වයෙන් තමයි මේ කමිටුව පත් කළේ. ඒත් එක්කම ඒ හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, ඒත් එක්කම හිටපු යෝධ හමුදාපතිවරයෙක් වුණු ජෙනරල් දයා රත්නායක, මේ කණ්ඩායම තමයි මේ ජනාධිපති කොමිසම නියෝජනය කරලා මේ පිළිබඳ සොයා බැලීම සිද්ධ කළේ. එතකොට මේ විමර්ශන සිද්ධ කරපු කමිටුවේ වාර්තාව දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට බාර දීලා තියෙනවා. මාසයකට වඩා වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. මේ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් මම කලින් කිව්වා වගේ කීප දිනෙකට, ඒ කියන්නේ මන්ත්‍රීවරයෙක්ගේ ජීවිත නැති වුණා, නිවාස හා දේපළ වලට හානි වුණා. එතකොට මේ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කරන්න පොලිසිය, හමුදාව, ඒත් එක්කම ආරක්ෂකංශ ප්‍රධානීන් අසමත් වීම සහ ඒ සඳහා උපදෙස් ලබා නොදීම, වගකීම් චේතනාන්විතව පැහැර හැරීම, මේ වගේ කාරණා පිළිබඳවත් විමර්ශන කමිටුව අවධානය යොමු කරලා තිබුණා. එතකොට මේ ආකාරයෙන් ආරක්ෂකංශ සහ හමුදාව හිතාමතා මැදිහත් නොවි හිටියද, මේ අවස්ථාව මගහැරියද කියන කාරණය පිළිබඳවත් විශේෂයෙන් ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල ඇතැම් කණ්ඩායම් වලට සැක තිබුණා. ඉතින් ඒ ගැන වාර්තාවේ ඇතුළත් වෙලා තියෙනවද කියන කාරණය දැනගන්න, හැමෝටම දැනගන්න සභාගත කරන්න කියන යෝජනාව තමයි මේ ලිඛිතව අත්සන් කරලා ඉල්ලපු මන්ත්‍රීවරුන්ගේ අදහස වෙලා තිබුණේ. දැනට පොහොට්ටුව නියෝජනය කරන නෙවෙයි, ඒ වෙලාවේ පොහොට්ටුවේ ඉඳලා පස්සේ වෙන්වලා ගිය මැති ඇමතිවරුන්, ඒ කියන්නේ හිටපු ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් කීප දෙනෙකුත් මේ ඉල්ලීමට අත්සන් කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. අපි බලමු ඒ අනුව මේ ජනාධිපති කොමිසම මේ වාර්තාව සභාගත කරන්න කටයුතු කරාවිද කියලා හැමෝටම ඒකේ අඩංගු කාරණා දැනගන්න හැකිවන පරිදි.
මනෝජ්, දැන් ශ්‍රී ලංකා පොලිසිය පනත් කිහිපයකුත් වර්තමානයට ගැලපෙන විදිහට වෙනස් කරන්න උත්සාහයක් තියෙනවා කියලා වාර්තා වෙනවා. මේ අලුත්ම වෙනස්කම් මොනවද සහ මේ වෙනස්කම් කොහොමද සිදුවන්නේ කියලා සඳහන් කරමු.
ඔව්, මේ පොලිස් පනත ඇතුළුව විවිධ අනපනත් වර්තමානයට ගැලපෙන ආකාරයට සංශෝධනය කරන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා කියලා සඳහන් වෙනවා. මේකට අදාළ සාකච්ඡාවක් ටිරාන් නලස් මහජන ආරක්ෂක ඇමතිවරයා, ඒත් එක්කම ආචාර්ය විජේදාස රාජපක්ෂ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා, මේ අයගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශය පවත්වලා තිබුණා. පොලිස් ආඥා පනත වර්තමානයට ගැලපෙන විදිහට සංශෝධනය කරන්න ජනාධිපතිතුමත් කැමතියි කියලා කලින් සඳහන් කරලා තිබුණා. ඒ වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් 3 දෙනෙකුගෙන් සමන්විත කමිටු පිහිටුවන්නත් කටයුතු කරලා තිබුණා. මේ පනත වෙනස් කරන්න කියලා අදහස් කරේ මේ අද ඊයේ නෙවෙයි, 2010 අවුරුද්ද විතර වෙලා ඉඳලා ඉල්ලීම් තිබුණ. මේ සියල්ල සාකච්ඡා කරලා මේ පනත් වෙනස් කරන්න කටයුතු කරලා තියෙනවා. ඒත් එක්කම ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත සංශෝධනය කරලා ඒක ජාතික ආරක්ෂක පනත විදිහට ගේන්න සූදානමක් තියෙනවා කියලා ඔය ජිනීවා සැසි ආරම්භ වෙන්න කලින් ඉඳලා ආයෙමත් සාකච්ඡා වෙමින් තිබුණා. ඒක නවදාන යොමු කරන්න තිබිලා, ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ වගේ වර්තමානයට ගැලපෙන විදිහට පනත් කිහිපයක් වෙනස් කරන්නයි අවධානය යොමු කරලා තියෙන්නේ. අතර පොලිස් පනත ප්‍රධානයි, ඒත් එක්කම ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත, ජාතික ආරක්ෂක පනත කියලා සංශෝධනය කිරීමේ ක්‍රියාවත් ඒ අතරින් ප්‍රධානයි නිපුණ.
ඒ වගේම අලුත් අවුරුද්දත් එක්ක ශ්‍රී ලංකාවේ බදු වෙනස්වීමක් සිදු වෙනවා, අලුත් බදුත් ක්‍රියාත්මක වෙනවා. ඇත්තෙන්ම මනුජ් මොනවද මේ බදු වෙනස්කම් කියන දේ ගැනත් එහෙමනම් අවසාන වශයෙන් අපේ ශ්‍රී ලංකේ පුවත් විමසුමෙන් අවධානය යොමු කරමු.
ඔව්, දැන් රට ලොකු ආර්ථික අර්බුදයකට පත් වෙලා තියෙනවා. ජනතාවේ ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිනවා. එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි සංවිධාන සමග කටයුතු කිරීමේදී රජයේ ආදායම් වැඩි කරගන්න යෝජනා ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. ඒ අතරින් ප්‍රධානයි බදු. එතකොට ඒ සම්බන්ධයෙන් අයවැයේදී යෝජනා ඉදිරිපත් වුණා වගේම මේ ජනවාරි පළවෙනිදා ඉඳලා ඒ බදු ක්‍රියාත්මක වෙන්න නියමිත වෙලා තියෙනවා. පුද්ගල ආදායම් බද්ද විශේෂණ වැටුප් කාණ්ඩ කිහිපයකට අනුව වෙනස් වෙන ආකාරය පිළිබඳව පහුගිය දවසක යම් පැහැදිලි කිරීමකුත් සිද්ධ කරලා තිබුණා. මාසිකට රුපියල් ලක්ෂයක් ලබන කෙනෙක්ගෙන් බදු අය කරන්නේ නැහැ. නමුත් ඒක ලක්ෂකමාරක් වුණොත් රුපියල් 3500ක්, ලක්ෂ දෙකක් නම් රුපියල් 10500ක්, ලක්ෂ දෙකමාරකට වැඩි නම් රුපියල් 21000ක්, මාසික වැටුප රුපියල් ලක්ෂ 3ක් නම් රුපියල් 35000ක බද්දක්, එතකොට 350000ක් නම් රුපියල් 52500ක බද්දක්, ලක්ෂ 4ක් නම් රුපියල් 70500ක බද්දක්, ලක්ෂ 10ක මාසික ආදායමක් උපයනවා නම් 286500ක බද්දක්. මේ ආදී වශයෙන් බදු අය කරන්න නියමිත වෙලා තියෙනවා. මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂවරයා තමයි ජනවාරි පළවෙනිදා ඉඳලා මේ ක්‍රියාත්මක වෙන බදු පිළිබඳව පහුගිය දවසක අදහස් පළ කළේ. ඒත් එක්කම ලාභාංශවලට 15%ක්, පොලි සඳහා 5%ක බද්දක් අය කරන්න, රුපියල් ලක්ෂයකට වඩා කුලී ගෙවනවා නම් 10%ක බද්දක් අය කරන්න යෝජනා කරලා තියෙනවා. මේ බදු සියල්ල ජනවාරි පළවෙනිදා ඉඳලා ක්‍රියාත්මක වෙනවා. රජයටත් තමන්ගේ ආදායම් වැඩි කර ගැනීමේ උනන්දුවක් උත්සාහයක් තියෙනවා වගේම මේ බදු අය කිරීම හරහා ජනතාවක් පීඩාවට පත් වෙනවා. ජීවන වියදම් වැඩි වෙලා තියෙන වෙලාවේ ඉපැයීම මතත් ඒ අනුව තවදුරටත් බදු අය කරන බවක් තමයි පේන්න තියෙන්නේ. බදු අය කිරීම ලබන පළවෙනිදා ඉඳලා ජනවාරි පළවෙනිදා ඉඳලා ක්‍රියාත්මක කරනවා.
ඔද හැමනම් ඒත් සමගින් අපි අද දවසේ SBS සිංහල සේවයේ සතියේ ශ්‍රී ලාංකේය පුවත් විමසුමෙන් සමුගන්නවා. එහෙමනම් මනෝජ් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අදත් අපත් සමග මේ ආකාරයෙන් සම්බන්ධ වීම පිළිබඳව. ඔබට සුබ සතියක්, ඒ වගේම සුබම සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුති නිපුණ, ඔබටත් සුබ සතියක් වගේම සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා. අපි වහන හැමෝටම මතක.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.